ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
දෙදහස් දහනවය වසරේ නොවැම්බර් මාසය තුන් එළඹුණා. නොවැම්බර් මාසේ පළවෙනි සිකුරාද දවසේ අපි සතිය ක්‍රීඩා විග්‍රහයගෙන එන්නයි දැන් සූදානම් වෙන්නේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව පිළිබඳව කතාබහ කරද්දී ඔස්ට්‍රේලියාව වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට අද දවසත් ඉතාමත් වැදගත් දවසක් වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවත්වන තුන්වන සහ අවසාන 20-20 තරගයේ අද දවසේදී රාත්‍රී 7ට මෙල්බන් වේලාවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරඟ තුනකින් සමන්විත මේ තරඟාවලිය මේ වන විට ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කර හමාරයි. නමුත් අවසානයේදී හෝ යම්කිසි බලාපොරොත්තුවක් තියෙන ශ්‍රී ලාංකිකයන්ට අද තරඟයේ පිළිබඳව. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නේ. අපේ සුපුරුදු හිතවතාව සම්බන්ධ කර ගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයබෝන් සුබ උදෑසනක්.
අයබෝන් මදුර, සුබ උදෑසනක්.
අපි කතා බහ කරමු මුලින්ම ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මේ 20-20 තරඟාවලිය සම්බන්ධයෙන්. තුන්වන සහ අවසාන තරඟය අද දවසේදී ආරම්භ වෙනවා. රංගන, හිතාගන්න බැරි විදිහට පළමු තරඟ දෙකම පරාජයට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. පාකිස්තානයේ නැත්නම් ලෝකයේ 20-20 ශ්‍රේණිගත කිරීමේ අංක එකේ කණ්ඩායම පරද්දපු ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද උනේ කියලා බොහෝ අය කතා බහ කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ජේෂ්ඨින් පැමිණි නිසාවෙන්මද මේ කාරණාව සිද්ධ වුණේ, නැත්නම් වෙන යම් හේතු තියෙනවාද කියලා බොහෝ දෙනා ප්‍රශ්න මතු කරනවා මේ දවස්වල. අපි කතා බහ කරමු එතනින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ දැවැන්ත පරාජයට ප්‍රධානතම හේතු මොනවාද සහ අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් මොන ආකාරයෙන්ද කියලා.
මදුර, ඔබ සඳහන් කළ ආකාරයටම මේ ජේෂ්ඨයින් පැමිණි නිසාද මේ පරාජය අත්මුණේ කියලා බොහෝ දෙනා කතා බහ කරනවා. ජේෂ්ඨයින් කියලා අපි කිහිප දෙනෙක් නොවේ මදුර, එක් ක්‍රීඩකෙක් නැතිනම් දෙදෙනෙකුගේ ආගමනය මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත සමගියම බිඳ දැඹූ බවට තමයි මේ වන විට අපට වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව පළමිනි වතාවට තමයි ඔස්ට්‍රේලියාවේදී 20-20 තරගාවලියක් මෙවර පරාජයට පත් වුණේ. ඒ බොහෝ විට බලපෑවා පාකිස්තානයේදී අපි විජයග්‍රාහී ලෙස අංක එකේ කණ්ඩායම පරාජයට පත් කරමින් තමයි මේ ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයට එක් වුණේ. ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණා. ඒ වගේම මා දන්නා ආකාරයට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයනුත් අතිශයින්ම බලාපොරොත්තු තබාගෙන සිටියා මෙහිදී සියුණු තරඟාවලිය. නමුත් ඉතාමත්ම ඇල්මැරුණු තරඟාවලියක් තමයි තිබුණේ. ඔස්ට්‍රේලියාව ඉතාමත්ම පහසුවෙන් පළමු තරගයේ ජයග්‍රහණය කරා ලකුණු 233ක් ලබාගත්තා කඩුලු දෙකකට. ඩේවිඩ් වෝනර් ලකුණු 100ක් ලබාගත්තා පන්දු 56කදී. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 99ක් පමණයි. ඒ අනුව තමයි ලකුණු 134ක දෙවන්ත ජයග්‍රහණයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම අත්කරගත්තේ. දෙවන තරගයේදීත් ඔස්ට්‍රේලියාව සමත්වනවා කඩුරු 9ක ජයග්‍රහණයක් හිමි කරගන්නට. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 117ක් පමණයි. ඒ අනුව මෙහිදී සඳහන් කරන්නට ඕන ප්‍රධානතම කාරණාව තමයි පළමු තරගයේදී තමයි ශ්‍රී ලංකාව වරද්දාගත්තේ මදුර. ඒ තමයි කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ලසිත් මාලිංග තීරණය කරනවා පළමුවෙන් පන්දු යැවීමට. මෙය ඉතාමත්ම වැරදි තීරණයක් බව බොහෝ දෙනෙකු සඳහන් කළා. මක්නිසාදයක් ශ්‍රී ලංකාව පාකිස්තානයේදී තරඟ තුනම ජයග්‍රහණය කළේ පළමුව පන්දුර පහර දීමෙන්. එහිදී ඔවුන් කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළා. ඒට ප්‍රධානතම හේතුව තමයි තන තීරුවේ ස්වභාවයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම එවර වටහාගෙන සිටියා තමන්ගේ ශක්තිය මොකක්ද කියලා. ඔවුන්ගේ ශක්තිය තමයි පළමුවෙන් පන්දුට පහර දී ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන පිටියේ කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කිරීම තමයි ඔවුන්ගේ එකම උපක්‍රමය බවට පත් වී තිබුණේ. එය අවස්ථා තුනේදීම සාර්ථක වුණා පාකිස්තානයේදී. නමුත් ලසිත් මාලිංග තනතිරුවේ ස්වභාවය මත පමණක් තීන්දුව తీරනගෙන පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මේ නිසාවෙන් පළමු තරගයේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව කඩා වැටුණා කියන්නට පුළුවන්. ඉන් අනතුරුව තමයි දෙවන තරගයට පිවිසියේ. මෙහිදී තවත් වරදක් සඳහන් කරන්නට ඕනේ, පාකිස්තානු තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක්වූ දානුක රාජපක්ෂේ වගේම ඕෂිත ප්‍රනාන්දුට මෙහිදී අවස්ථාව හිමිුණේ නැහැ. දෙවන තරගයේදී ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට නම් කර තිබුණා. මේ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් බොහෝ දින අප්‍රසාදය පළ කරනවා. ඊට වඩා මිනෝත් වානුක කණ්ඩායමට නම් කිරීමට ඉඩ තිබූ බවට තමයි ශ්‍රී ලංකාවේ බොහෝ දින සඳහන් කළේ. මේ අනුව නිරෝෂන් දික්වැල්ලක් අසාර්ථක වුණා මේ තරගයේදී. මේ අනුව නැවතත් කණ්ඩායම තුළ යම් ආකාරයක බිඳීමක් ඇති වී තිබෙන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. අපට මතකයි දසුන් ශානක පාකිස්තානු තරගාවලියේ ජයග්‍රහණය කිරීමෙන් පසුව එම කණ්ඩායමේ නායකයාව සිටි දසුන් ශානක සඳහන් කළා කණ්ඩායමේ එකමුතුකම තමයි මේ ජයග්‍රහණයට බලපෑවි කියලා අපට පැහැදිලිවම තිබෙනවා. මෙම තරංගාවලියේදී එම පාකිස්තාන තරංගාවලියේදී දක්නට ලැබූ එකමුතුකම නැතිනම් මේ බොඩි ලැන්ග්වේජ් එක අපට මෙහිදී දක්නට ලැබුණේ නැති බව පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. අනෙක් කාරණාව තමයි ලසිත් මාලිංග නායකයා ලෙස හැම විටම පරාජය වගකීම පිටිකරුවන් මත පවරනවා. ඔහු දෙවන තරගයේ පරාජයට පත් වූ පසුව මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ පිටිකරුවන්ගේ ෂොට් සිලෙක්ෂන් එලිසියාකාරව සිදු නොවූ බව. ඒ ආකාරයෙන් ඔහු පන්දු යවන්නෙකු ලෙස නායකයා වීම නිසා පමණක් පිටිකරුවන් මත සෑම විටම වගකීම පැවරීම එතරම්ම සාර්ථක නැතිනම් සාධාරණ කාරණාවක් නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ඒ වගේම තේරීම් කමිටු සභාපති අසන්ත දෙමිල් මහතාත් මේ තරංගාවලියට එක්වනවා. ඔහු මීට පෙර සඳහන් කළේ පාකිස්තාන තරංගාවලියේ දක්ෂතා දැක්වූ පිළිකීන්ට වැඩි අවස්ථාවක් ලැබෙන බව. නමුත් දෙවන තරගයේදී ඔහු සඳහන් කර තිබුණා මේ ඔස්ට්‍රේලියාව සමග පැවති අධ්‍යක්ෂීන් බහුල ක්‍රීඩකීන් වෙත වැඩි අවධානයක් යොමු කළ බව. ඒ අනුව පරස්පර විරෝධී අදහස් කීපයක් ශ්‍රී ලංකා කළමනාකාරීත්වයෙන්ුත් විටින් විට පළවන බව සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් අද පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයට ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්සෙල් සහභාගී නොවන බව වාර්තා වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට එය යම් ආකාරයක සහනදායි තොරතුරක් වෙනවාට සැකයක් නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට තරංගාවලියේ පරාජයට පත් වී තිබෙන්නේ මෙහිදී ඉතාමත්ම ඉක්මනින් තීරණයක් ගත යුතුයි. තවත් වසරකට අඩු කාලයක් තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදී 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරංගාවලිය ආරම්භ වන්නට නායකත්වයේ වෙනසක් සිදුවනවා නම් එය දැන්ම සිදු විය යුතුයි. ලසිත් මාලිංග කිසිදු තර්කයක් නැහැ කණ්ඩායමේ රැඳී සිටිය යුතුයි සුපිරිතම පන්දු යවන්න ලෙස. නමුත් නායකත්වයේ වෙනසක් සිදුවනවා නම් එය ඉතාමත්ම ඉක්මනින් සිදු විය යුතුයි. නැතිනම් නැවත වතාවක් කණ්ඩායම තුළට දේශපාලනයේ රිංගීමට ඉඩ තිබෙනවා. අපට දැන් දැනගන්නට තිබෙන ආකාරයට නැවත වතාවක් මේ දේශපාලනයේ කණ්ඩායම තුළට පිවිස තිබෙන බවත් අපට වාර්තා යම් නම් තොරතුරු. ඒ අනුව ක්‍රීඩාවට ක්‍රීඩාව පමණක් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. අප එම තත්ත්වයේ දුටුවා පාකිස්තානයේදී. එය නැවතත් දැකීම තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ එකම බලාපොරොත්තු බවට පත් වී තිබෙන්නේ.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ ලබන වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කැලෙන්ඩරය සම්බන්ධයෙන්. මේ වන විට එංගලන්තය ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා රංගන ලබන වසරේ මුල භාගයේදී. අපි කතා බහ කරමු මේ සම්බන්ධයෙන්.
අදුර ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීව තමයි මේ තරඟ දෙක පැවැත්වෙන්නේ. එක් තරඟයක් ගාල්ලේදී පැවැත්වෙනවා, අනෙක් තරඟය කොළඹදී පැවැත්වෙනවා. කොළඹ තරඟය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඒ අනුව එංගලන්ත කණ්ඩායමක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වන්නේ පළමුවෙනි වතාවටයි. මාර්තු මාස 3 වනදා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මේ අතර පසුගියදා තොරතුරු කිහිපයක් වාර්තා වුණා ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැලකිලිමත් වන බව. නමුත් එංගලන්තයේ සිට මාධ්‍යයට අදහස් දක්වමින් කුමා සංගක්කාර සඳහන් කර සිටියා ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වයේ ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. ඒ අනුව කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බිය විය යුතු නැති බව. ඒ අනුව මේ තරඟාවලිය සුපුරුදු පරිදි පැවැත්වීමට නියමිත බව තමයි අපට වාර්තා වන්නේ. පළමුවෙන්ම 3 දින තරඟයක් පැවැත්වෙනවා කටුනායකදී. ඉන් අනතුරුව 10 දින ක්‍රිකට් තරඟයක් පී සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තමයි මාර්තු මාස 19 වනදා ගාල්ලේදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ. දෙවන තරඟය මාර්තු මාස 27 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ ලකුණු 240ක් ලබාගෙන සිටින ඉන්දිය කණ්ඩායමයි. දෙවන ස්ථානයේ නව ශ්‍රීලංකාවේ සිටිනවා. ශ්‍රී ලංකාව සිටින්නේ තුන්වන ස්ථානයේ ලකුණු 60ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම පස්වන ස්ථානයේ සිටින්නේ මේ වන විට ප්‍රසාද ලකුණු 56ක් ලබාගෙන. ඒ වගේම අපිට මේ තරඟාවලිය අතරතුර තවත් සුවිශේෂී තරගයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා මදුර. ඒ තමයි මාර්තු මාස 24 වනදා නැතිනම් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ගාල්ලේදී නිමාවට පත්වීමට නියමිත වන්නේ මාර්තු 23 වනදා. මාර්තු 24 වනදා ගාල්ලේදී පැවැත්වෙනවා සුවිශේෂී සිව්දින ක්‍රිකට් තරඟයක්. එදී තරඟ වදින්නේ මාලිබෝන් ක්‍රීඩා සමාජය සහ එංගලන්තයේ ප්‍රාන්ත ශූරතාව හිමි කරගත් එසෙක්ස් ක්‍රීඩා සමාජය. මෙහිදී විශේෂත්වය තමයි කුමා සංගක්කාර තමයි MCC ක්‍රීඩා සමාජයට නායකත්වය ලබා දෙන්නේ. ඔහු තමයි වර්තමාන එහි සභාපතිවරයා. ඔහුගේ නායකත්වයෙන් තමයි මේ සිව්දින ක්‍රිකට් තරඟයට MCC ක්‍රීඩා සමාජය පිටියට පිවිසෙන්නේ. එම තරඟය පැවැත්වෙන්නේ ගාලු ක්‍රීඩාංගණයේදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලින්ට තවත් සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමට මේ එංගලන්ත තරඟාවලිය අතරතුර අවස්ථාව උදාවට වමදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් තවත් වැදගත් වූ සහ විශේෂයෙන්ම ඓතිහාසික කාරණාවක් සම්බන්ධයෙන් තමයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මහඟු දායකත්වයක් සැපයූ ක්‍රීඩකයන් පස් දෙනෙකුගේ නමින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර නම් කිරීමක් සිද්ධ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වනවිට තීරණය කර තිබෙනවා. අපි කැමති රංගන මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට.
ක්‍රීඩකයන් පස් දෙනා තමයි මදුර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර සංගකාර සහ මුත්තයා මුරලිදරන්. මෙහිදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩප තුනක් නම් වනවා අර්ජුන, අරවින්ද සහ මහේලගේ නමින්. ඒ වගේම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩප දෙකක් කුමාර සංගකාරගේ සහ මුත්තයා මුරලිදරන්ගේ නමින් නම් කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර තිබෙන්නේ. මෙය ශ්‍රී ලංකාවේදී ඉතාමත්ම හොඳ තත්ත්වයක් ලෙස අපට සඳහන් කරන්නට පුළුවන්. අපට මතකයි 1997 මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කරගන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. එහිදී ඔහු සමග එම කණ්ඩායමේ ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් තමයි අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා කියන්නේ. ඔවුන් දෙදෙනා සමගින් එම ක්‍රීඩාංගණයේම ක්‍රීඩා මණ්ඩපයක තමන්ගේ නම සමිතුවන් කරගන්නට තරම් ජයවර්ධන සමත් වීම ඉතාමත්ම ඔහුගේ වාසනාව සහ ඔහුගේ දක්ෂතාව මත සිදු වූ දෙයක් බව සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මහනුවර ප්‍රදේශයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කුමාර සංගකාර සහ මුත්තයා මුරලිදරන් වෙනුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩප දෙකක් වෙන් වී තිබෙනවා. බොහෝ විට එළබෙන වසරේදී ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් හෝ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන විට අපට මේ නම් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරයේදී ඇසීමටත් නියමිත බව සඳහන් කරන්නට ඕනේ. මදුර
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්. ටෙස්ට් තරගාවලියක් සඳහා මේ වසර අගභාගයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිත බව මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රවෘත්ති වාර්තා කරන අරංගන. මේ සංචාරය ස්ථාවරද නැත්නම් මේ සංචාරය මේ වන විට 100% තහවුරු වී තිබෙනවාද, කොහොමද ඒ කාරණා සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම විස්තර පිළිබඳව අපි අවසාන වශයෙන් කතා බහ කරමු.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා මේ තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට. අවසන් තීරණය ගැනීමට නියමිත වන්නේ මේ වන විට පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය රිමාවට පත් කර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඉදිරි සතියේදී අවසන් තීරණය ගැනීමට නියමිතයි. මෙම තරගාවලිය දෙසැම්බර් මාස 11 වනදා සිට 23 වනදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර වගේම කරච්චි නුවර කේන්ද්‍ර කරගනිමින් තරඟ දෙක පැවැත්වීමට නියමිතයි. ඉමාවට පත් වූ පාකිස්තානු එක්දින තරඟාවලියෙන් පසුව ක්‍රිඩකින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවසා තිබුණා මේ තරඟාවලියේදී හෝටලයට පමණක් සීමා වී ගත කිරීම යම් ආකාරයකින් මානසිකව ඔවුන්ට බලපෑමක් එල්ල කළ බව. නමුත් මතුර අප දකිනවා, මං හිතන්නේ මේ ඔස්ට්‍රේලියානු තරඟාවලියේදී නම් අධික ලෙස නිදහස භුක්ති විඳීමේ ප්‍රතිඵල අප මේ වන විට භුක්ති විඳිමින් සිටිනවා. නමුත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යම් සැලකිල්ලක් දක්වා තිබුණා. නමුත් පාකිස්තානු ක්‍රීඩා බලධාරීන් සඳහන් කළා යම් ආකාරයකින් මේ තරගාවලිය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පැවැත්වෙනවා නම් එහිදී දරන්නට සිදුවන වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය එකතු වී දැරීමට නියමිත බව. ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ ආරක්ෂක තත්ත්වය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතින නිසාවෙන් පාකිස්තානයේදී මේ තරඟ දෙකට සහභාගී වන්නට. පළමු තරඟයේ දෙසැම්බර් 11 වනදා සිට 15 වනදා දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතයි. දෙවන තරඟය දෙසැම්බර් 19 වනදා සිට 23 වනදා දක්වා කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් අවසන් තීරණය ගැනීමට නියමිත වන්නේ මේ ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුවයි. ඒ වගේම අපට තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් තිබෙනවා මදුර වාර්තා කරන්නට. ශ්‍රී ලංකාවේ නවතම ක්‍රිකට් පුහුණුකරුවා ලෙස මාක් රාම් ප්‍රකාශ් වැඩබාර ගැනීමට නියමිතයි මේ ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව. නැතිනම් මේ පාකිස්තානු තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ. ඔහු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ස්කයිප් සාක්ෂණයේ ඔස්සේ පසුගිය සතියේදී විශේෂ හමුවක් සිදු වුණා. ඔහු තමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව ඉදිරිපත් වීමක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමන්ගේ සතුට පළ කර විශේෂ ලිපියක් පවා ඔහු වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ මුල සිට ඔහු තමන්ගේ රාජකාරිය ආරම්භ කිරීමට නියමිතයි. චන්දික හතුරුසිංහගේ ගිවිසුම තවමත් නිල වශයෙන් අවලංගු කර නැහැ. ඒ සම්බන්ධයෙන් වන නීතිමය කරුණු අවසාන තීරණය එළබෙන සති දෙකක කාලය ඇතුළත ලැබෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඒ අනුව ඉන් අනතුරුව ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට නියමිතයි. මේ වන විට වාර්තා වනවා ඔහු මේ සම්බන්ධයෙන් නීතිමය පීවර ගැනීමට පවා බලාපොරොත්තු වන බව අපට ඒ සම්බන්ධයෙන් අවසන් යමක් සඳහන් කිරීමට සිදුවන්නේ තවත් සති දෙකක කාලයකින් පසුවයි මදුර. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් වුණා ආසියානු කාන්තා නැගීන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය මෙහිදී ශූරතාව හිමි කරගන්නට ඉන්දියාව සමත් වුණා. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත් කරමින් ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ඉන්දියාව ලකුණු 175ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටේදී බංග්ලාදේශයේ පරාජයට පත් කරන්නට සමත් වුණා. මේ තරගාවලියට කණ්ඩායම් 4ක් එක් වී සිටියා. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම බංග්ලාදේශයේ තරඟ සංචාරයට එක්වනවා. එදී පළමු සිව්දින ක්‍රිකට් තරගයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ දක්ෂතා එදී කැපී පෙනුණා. ඔවුන් ලකුණු 331ක් ලබා ගත්තා කඩුලු 7කට තමන්ගේ ප්‍රථම ඉනිමට. බංග්ලාදේශයේ ලබා ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 142ක් පමණයි. මෙම තරගයේ පළමු දින දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වුණා. දෙවන සිව්දින තරගයේ හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. ඊට අමතරව එක් දින තරඟ පහකුත් මේ තරඟාවලියේදී පැවැත්වෙනවා. ඒ වගේම තමයි මදුර T10 ක්‍රිකට් තරඟාවලියක් අබුඩාබිහිදී ආරම්භ වනවා මේ මාස 15 වනදා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ තවමත් කිසිදු තරගයකදී ජාත්‍යන්තර තරගයක් නියෝජනය නොකළ නවක ක්‍රීඩකයෙකු වන කෙවින් කොන්තිගොඩ ක්‍රීඩකයා තෝරාගෙන තිබෙනවා අබුදාබි T10 තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන්. ඔහු සමගින් තිසර පෙරේරා සහ ශ්‍රේහාන් ජයසූරියත් එම කණ්ඩායමට නම් කර තිබෙනවා. අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවන මේ ක්‍රීඩකයා පිළිබඳව මේ T10 තරගාවලියේ සංවිධායකින් අවධානය යොමු කර තිබෙනවා. ඔහුට අමතරව ලසිත් මාලිංග, දසුන් ශානක, වනිදු හසරංග, නිරෝෂන් දික්වැල්ල, භානුකරාජ පක්ෂ, කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර සමගින් නුවන් ප්‍රදීප් මෙවර T10 තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් 3වන වතාවට පැවැත්වෙන තරගාවලිය නොවැම්බර් 15 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. ඒ වගේම මදුර 2020 වසරේදී පැවැත්වෙනවා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. දකුණු අප්‍රිකාවේදී 13 වන වතාවට තමයි මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතයි. මෙහි තරඟ කාල සටහන පසුගියදා නිකුත් වුණා. ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තමයි තරගාවලියට එක්වන්නේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ නවසීලන්තයේ ඒ කාණ්ඩයට අයත් වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දිය කණ්ඩායම තමයි පළමු තරගයට සහභාගි වන්නේ. ශ්‍රී ලංකාව සහභාගි වන ජනවාරි මාස 19 වනදා ඉන්දියාව තමයි මේ වන විට වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරයින් ලෙස කටයුතු කරන්නේ. එනෝ මදුර 2020 වසරේදී ආරම්භයේදීම මේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තමයි ශ්‍රී ලංකාවට තිරණාත්මක සහ වැදගත් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත වන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු අද රාත්‍රියේදී මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 3 වන සහ අවසාන 20යි 20 තරගයේ ප්‍රතිඵලය කුමක් වේවිද කියලා අපි සුබ ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලාංකිකයන් විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආඩම්බරය, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය නැවත වතාවක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද දවසේදී හැකියාව ලැබේවා කියලා අපි සමග සතියේ ක්‍රීඩා විග්‍රහයට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.